ඉන්න ගරු එස්.එම්. අරික්කා මන්ත්‍රීතුමා ඔබතුමාට
මුදස්නේ සභාපතිතුමනි අත්ත වශයෙන්ම අද රටේ අර්බුදයක් ආර්ථික අර්බුදයක් සමාජ අර්බුදයක් මතුවලා තියෙන වෙලාවේ මේ ජනමතයක් නැති වර්තමාන රජය විවිධ හිතන හිතන වෙලාවට විවිධ විසඳුම් යෝජනා කරනවා. මේ යෝජනාව හරහා රට කොහාටද යන්නේ කියන එක අපි කල්පනා කරලා බලන්න ඕන. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණයින් පස්සේ බදුසහන ලබා දීලා ගජමිතුරන්ට බිලියන 800කින් වාර්ෂික ආදායම රජය අහිමි කර ගැනීම හරහා තමයි මේ ආර්ථික අර්බුදයේ මූල බීජය වැපිරුනේ. ඒකත් එක්කම පොහොර තහනම හරහා නිෂ්පාදනය අකර්මණ්‍ය වීමෙන් මේ පරස්පරතාවය විශාල වශයෙන් වැඩි වෙන්න ගත්තා. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙනකොටත් අපි පෞගේ රජයට කිය කිය හිටියා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය හිමියන් සමග සාකච්ඡා කරලා මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. අත වශයෙන්ම අපි දන්නවා මේ ණය ප්‍රතිව්‍යුහගත කරන ණය හිමියන් එක කතා කරනකොට ඔවුන් කල්පනා කරනවා අපේ ගෙවීමේ හැකියාව. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මූලික සාකච්ඡා වටයන්ට ගියහම ඔවුන් අපේ ගෙවීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා විවිධ උපදෙස් ලබා දෙනවා. ඒ උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිගන්නවද නැත්නම් ඒ උපදෙස්වල තියෙන අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා අපට අනන්‍ය වූ ආර්ථික ක්‍රමයන් අනුගමනය කරනවද කියන එක අපේ ප්‍රශ්නයක්. දැන් අපිට පේනවා දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකරන සාකච්ඡා එකක්වත් මේ පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නේ නැහැ. වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න කලින් හැම වෙලාවෙම කිව්වේ රටේ මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුවට. ඒ නිසා මූල්‍ය අදාළ වූ කාරණා සියල්ල පාර්ලිමේන්තුව විසින් අනුමත කරන්න කලින් දැනගත යුතු කියලා. දැන් රජය ප්‍රකාශ කරනවා දැන් මේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එකක් නැහැ කියලා ඉවරලා. තවම සාකච්ඡා තමයි තියෙන්නේ කියලා. නමුත් ඒ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එකට අවශ්‍ය එකඟතාවයන්ට පැමිණලා තියෙන බව අපිට ආරංචියි. අත්ත වශයෙන් මේ පාර්ලිමේන්තුවට නොදුන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වටේ ඉන්න කල්ලි කණ්ඩායම ඉන්න චන්දෙන් පෙරදිච්ච කට්ටිය මේ කට්ටියට කමිටු දාලා මේ කමිටු වල අයය ගන්නවා. ඒ කමිටු වල දන්නව පාර්ලිමේන්තුව දන්නේ නැහැ. මහජනතාවට වක් කියන පාර්ලිමේන්තුව දන්නේ නැහැ. ඒ නිසා දැන් ඒ එකඟතාවයන් වලට ආපු දේවල් තමයි මේ ඉදිරිපත් කරන්නේ. දැන් අත්ත වශයෙන්ම අපි ගෝඨාභය රාජපක්ෂට චෝදනා කරා අසීමිත ලෙස බදුසහන ලබා දීම හරහා තමයි මේ ආර්ථිකය කඩා වැටීම පිපිරීම ආරම්භ වුණේ කියලා. ඔව් ඒ නිසා බදු වැඩි කිරීම අවශ්‍යයි. හැබැයි මේ විදියට බදු වැඩි කරන්න ගිහිල්ලා රට සම්පූර්ණයෙන්ම මේ බංකොලොත් භාවයට පත් කරලා විනාශ කරන තත්ත්වයක් මතුවලා තියෙනවා. උදාහරණයක් විදියට පේ ටැක්ස් එක ගත්තොත් දැනට රුපියල් 3000ක් ගෙවන කෙනා මේ ඉදිරිපත් කරලා තියෙන මේ ටේබල් එක අනුව රුපියල් 35000ක් ගෙවන්න වෙනවා. ඒ වගේම රුපියල් 6000ක් ගෙවන කෙනා රුපියල් 52500ක් ගෙවන්න වෙනවා. එතකොට 3000 ගෙවණක් කෙනා 2019 දී ගෙවලා තියෙන්නේ රුපියල් 20000යි. 6000 ගෙවණක් කෙනා ගෙවලා තියෙන්නේ රුපියල් 30000යි. එදා මේතරම් ජීවන මට්ටම ආර්ථිකයේ මේ බර ජනතාවට එච්චර තිබුණේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ? මේ රටේ ගොවි මහත්මයාගේ ඉඳලා ඉහළ විදායක ශ්‍රේණි නිලධාරියා දක්වා, ඒ වගේම පල්ලෙහා ත්‍රිවිල් රත් මහත්වරුගේ ඉඳලා විශාල ව්‍යාපාර කරන අය දක්වා හම්බ කරන දේවල් වලින් ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් කියලා තියෙනවා. අද මොකද වෙලා තියෙන්නේ? දැන් ත්‍රිවිලයකට ලීටර් 10ක් දීලා ඔවුන්ට හයර් නැහැ. දුවන්නත් බෑ. තෙල් වලට වැඩි ගාණකුත් ගෙවන්න ඕන. මොකද ඉස්සර රුපියල් 50කට ත්‍රිවිල් එක ගියේ කියලා දැන් ඒක ඉතුරු කරන්න බලනවා බඩමිල වැඩි නිසා. ඉතින් ඒ නිසා අද ජීවන මිල මෙච්චර ඉහළින් ගිය වෙලාවක එකපාරට මේ වගේ ප්‍රමාණකින් බදු අසීමිත ලෙස වැඩි කරාම අපි පැහැදිලිවම කියන්න ඕන කබලෙන් ලිපට නෙමෙයි පොළොවටම සමතලා වෙන තත්ත්වයට තමයි පත් වෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රාජ්‍ය ආදායම් වැඩි කිරීම සඳහා විවිධ යෝජනා දෙද්දී ඒව එහෙම්ම ගෙනල්ලා ප්ලාන් කරන්න නම් මහා ආර්ථික විශේෂඥ අපිට ඕනද? ඒකෙන් පේනවා ජනාධිපතිතුමාට කණ්ඩායමක් නැහැ. ඉන්න කණ්ඩායමට මොලේ නැහැ කියලා ඉවරලා. හරිද? මොකද ඒගොල්ලෝනේ මේ ආර්ථිකය පුපුරල දැම්මේ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියන්න කැමති බදු කියන්නේ ආදායම් වැඩි කර ගැනීම එක ක්‍රමයක් පමණයි. හරිද? තව ඕනතරම් අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. මම එතනට එන්න කලින් කියන්නම්. දැන් මේ අයගේ මොලේ තරම බලන්නකෝ. දැන් අපනයනෙන් තමයි අපිට ඩොලර් විශාල ප්‍රමාණයක් එන්නේ. මොකද හේතුව ලංකාවේ තියෙන හොරාකන ක්‍රමයේ හින්දා ඍජු විදේශ ආයෝජන එන්නේ නැහැ. සංචාරකය අඩුයි. මේ දේශපාලන ස්ථාවරතාවයක් නැති නිසා. ඒ නිසා දැන් විදේශ ශ්‍රමිකයින් ගෙනුත් එන ප්‍රමාණය තවමත් හරි මට්ටමට අවිල නැහැ. එතකොට අපනයනෙට එකපාර 130ක ටැක්ස් එකක් දැම්මහම ඔව් අපනයන කරුවන්ට ටැක්ස් එකක් දාන්න ඕන. ඒක 110ක් 15ක් වෙන්න පුළුවන්. 130ක් දැම්ම මොකද කරන්නේ? ඔවුන්ගේ අපනයන ආදායම් මෙහාට ගේන්නේ නැහැ. එතකොට ඩොලර් එන්නේ නැහැ. මේ අර්බුදයට විසඳුමක් එන්නේ නැහැ. එතකොට ඔවුන් කරන්නේ මොකද්ද? ඒ ඔවුන්ගේ අපනයන ආදායමෙන් එන බොහෝ මුදල් විදේශ රටවල් වලට තැන්පත් කරනවා. අනෙක් පැත්තෙන් දැන් කෝපරේට් කම්පැනි වලට විශේෂයෙන්ම ඕනෑම සමාගමක් ඕඩී ෆැසිලිටි තියාගෙන තමයි ඔවුන් මේ සමාගම් පාලනය කරන්නේ. එතකොට පොලි අනුපාත AWPL 31%කට ආවම බිස්නස් එකක් කරන්න බෑ. සමහර සමාගම් දැන් 3%ක අනුපාතයක ලාභයක් තියාගෙන තමයි කරන්නේ. එතකොට මොකද කරන්නේ? ඔවුන් වියදම අඩු කරන්න හදනවා. වියදම අඩු කරන්නේ කොහෙන්ද? ඉස්සෙල්ලාම රැකියා කප්පාදු කරනවා. එතකොට අපි මේ බදු ප්‍රතිශතය එහෙම් ටිම්ම සම්මත කරන දුන්නොත් ලක්ෂ ගානක තරුණ තරුණියන්ගේ තරුණ විධායකයන්ගේ රැකියා නැතිවීමේ අවදානම් තියෙනවා. මොකද හේතුව? ඒ කොම්පැනි සම්පූර්ණයෙන්ම කඩන් වැටෙනවා. මොකද හේතුව? උඩෙන් එක පැත්තකින් පොලි අනුපාතය වැඩි කරලා තියෙනවා. ඒ වගේම යටින් මේ වගේ ඉහළ බදු ප්‍රමාණයක් මේ වැඩි කරනකොට ඔවුන්ගේ වියදම් පාලනය කරන රැකියා අවස්ථා මේ අහිමි කිරීමේ තත්ත්වයක් ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන මේ ආර්ථික ඔස්තාරලණං මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන සංකල්පය තේරුම් ගන්න ඕන. අද අපි මේ වර්තමාන ජනාධිපතිතුමා සහ මේ රජය ආවයින් පස්සේ අපි කල්පනා කරලා බලමු එකදු පියවරක් අරන් තියනවද කියලා. අලුත් ආදායම් මාර්ග බදු නැතුව අලුත් ආදායම් මාර්ග බිහි කරන්න අද ලෝකයේ තියෙන දියුණුම මේ ව්‍යාපාර දෙකක් තමයි එඩ්යුකේෂන් සහ මෙඩිකල් ටුවරිසම් කියන එක. අද එහෙම දෙයක් වෙන්නේ නැහැ. අද එහෙම දෙයක් වෙන්නේ නැහැ. දැන් උදාහරණයකට අවුරුද්දකට 175,000 ළමයි ඒ ලෙවල් විභාගේ පාස් වෙනවා. මේක 35,000 40,000 අතර ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට යනවා. කලා වාණිජ ඉංජිනේරු නීතිවේදී සහ වෛද්‍ය කියලා ඉතුරු අයගෙන් ඉතාම සුළු පිරිසක් විදේශ අධ්‍යාපනය සඳහා යනවා. ඔවුන් ඩොලර් බිලියන 4ක පමණ ප්‍රමාණයක් ලංකාවෙන් එලිට අරන් යනවා. ඉතුරු අය කොටසක් පුද්ගලික අංශයට යනවා, අනිත් අය පාරේ. එන්න අද අපි මේ වෙළඳපොළට ඇතුළත් කරලා තියෙනවද? උදාහරණයක් විදිහට සෞදි අරාබියාව තෙල් වලින් අවුරුද්දකට ඩොලර් බිලියන 130කට වැඩි ප්‍රමාණයක් හොයද්දී ඒ හා සමාන මුදලක් අල්ලපු රටේ ඉන්දියාව ඩොලර් බිලියන 130කට වැඩි ප්‍රමාණයක් තොරතුරු තාක්ෂණයෙන් හොයනවා. අද අපි එකදු පියවරක් කර මේ අධ්‍යාපන වෙළඳපොළට ඇතුළත් වෙන්න, ඒ වගේම ඒ වෙළඳපොළට ඇතුළත් වීම හරහා එළියට යන ඩොලර් ප්‍රමාණය නතර කරගන්නත් කලාපයේ අනෙකුත් රටවල් වලින් ඩොලර් මේ රටට ඇතුල් කිරීම සඳහා පියවර අරන්නේ. ඔක්කොම අපේ ජනාධිපතිතුමා උදේට නැගිටලා හීනෙන් දකින්න දේවල් ඇවිල්ලා කියනවා. හැබැයි ඉම්ප්ලිමන්ට් කරන්න විදියක් නැහැ, කණ්ඩායමකුත් නැහැ, කරන්න තේරෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි මේ මෙඩිකල් ටුවරිසම් කියන එක. මේ මෙඩිකල් ටුවරිසම් එක අපි පුළුවන් තරම් එන්කරේජ් කරන්න ඕන. අද අපි දකිනවා ශ්‍රී ලංකන් එයාලයින් එකේ ඔස්ට්‍රේලියා ෆ්ලයිට් එකක් බැලුවොත්, එංගලන්තේ ෆ්ලයිට් එකක් බැලුවොත් දකුණු ඉන්දියාව කස්ටි තමයි ලංකාවට වඩා වැඩි යන්නේ. ඉතින් ඒ නිසා අද මාලදිවයින දකුණු ඉන්දියාව බංගලාදේශයේ අයව මෙඩිකල් ටුවරිසම් වෙළඳපොළ ලංකාවට ගේන්න කිසිදු වැඩසටහනක් තවම ආරම්භ කරලා නැහැ. ඒ වගේම අපේ වනජීවී ඇමතුමා ඉන්නකොට කියනවනේ මේ ඔබතුමාට දැනගන්න කියන්නේ හිටපු වනජීවී ඇමතුමා අපේ ආණ්ඩුවේ. එයාට මම කිව්වා මේ අත වශයෙන්ම කොහොමද වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් වලින් ඩොලර් බිලියනයක් අවුරුද්දකට ක්‍රමානුකූල අවුරුදු 3ක් දක්වා ගිහලා හොයන්නේ කියලා. අපි මේ ළඟදි කතා නායකතුමා එක්ක රුවන්ඩාවලට ගියා. හරිද? රුවන්ඩාවල අකගේ කරා කියන වයිල්ඩ් ලයිෆ් පාර්කයකට ගියා. ඩොලර් 197යි. ඩොලර් 197යි. පිළිවෙලකට තියෙනවා සුවනේ ෂොප් එක තියෙනවා. කැලේ සම්පූර්ණ විස්තර තියෙනවා. හරිද? ඩිජිටල් ස්ක්‍රීන් එකක් විතරයි අඩු වෙලා තියෙන්නේ. නමුත් ඔවුන් ටුවර් එක හරියටම අරගෙන යනවා. විනයානුකූලව සිද්ධ වෙනවා. දැන් අපිට තියෙනවා වනෝද්‍යාන ගණනාවක් තියෙනවා. දැන් කොළඹ නගරයට එන මේ සංචාරකයේ දන්නේ විනාඩි දෙකක් දෙන්න. කිලෝමීටර් 7ක් දුරින් තමයි දෙහිවල සත්‍යෝද්‍යාන තියෙන්නේ කියලා. ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ගයිඩ්ල නැහැ. බ්‍රෝෂර් එකක් නැහැ හෝටල් වල. මෙන්න මේව ලේසි කරන්න පුළුවන් දේවල්. ඒ වගේම වනෝද්‍යාන වල තියෙන බංගලාවලින් මේ සෝලා පවර් දාලා අඩු ගානේ කොටසක් සෝලා පවර් දාලා හොඳ කැනල් ටිකක් දාලා හොඳ චෙෆ් කෙනෙක් දැම්මම එක නයිට් එකකට ඩොලර් 1000කට දෙන්න පුළුවන්. විනාඩියක් දෙන්න මම ඉවර කරන්න. එතකොට දැන් අකගේරා පාකගේ එක පුද්ගලයෙකුට එක රැයකට ඩොලර් 1300. මම මේ කිව්වේ අලුත් ආදායම් උපදවන මාර්ග.
අමරවීර ඇමතුමා
අවගන්නේ ඔබතුමාගේ මේ ගහරුවාදා මේ පිළිබඳව මේ සාකච්ඡාව පැවැත්වෙන උපදේශකකාරක සභාව ඔබතුමාගේ ඉතාමත් වටිනා යෝජනා ටික එතෙන්දි දෙන්න මං සියලු නිලධාරීන් එක්ක කැමැති ඔබතුමත් එක්ක සාකච්ඡා කරලා හොඳ යෝජනාවල් තියෙන ඒවා ක්‍රියාත්මක කරන්න ඒක විරුද්ධ පක්ෂයේ නාමයි කියලා අපි බැහැර කරන්නේ නැහැ.
ඔව් ගරු ඇමතිතුමනි, මම දේශපාලට එන්න කලින් පුද්ගලික අංශයේ හිටිය ප්‍රධාන විධායක නිලධාරියෙක් විදිහට මේ යෝජනා ගේන්නේ ලාභ ලැබීමේ අරමුණෙන්. අපේ තියෙන සම්පත් කලමනාකරණය කරලා මේ වැඩි සංචාරක ප්‍රමාණයක් ඇදගෙන දේශීය සහ විදේශිකව ආදායම් වැඩි කරගන්නා වූ ක්‍රමයක් තමයි මම කියන්නේ. මම එන්නම් ඔබතුමාගේ සාකච්ඡාවට. දැන් මට කනගාටුවට කාරණේ අපේ ආණ්ඩුවේ හිටපු වනජීවී ඇමතිතුමාට පිටු 104ක පොතක් මං ගිහින් දුන්න යෝජනාවක් හදලා හරිද? එතුමට තේරුන්නේ නැහැ. එතකොට වර්තමාන ජනාධිපතිතුමා හිටපු අගමැතිතුමා එතුමටත් කියලා මම ඒක දුන්නා. මොකුත් දුන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් ඒක තමයි අපි කියන්නේ මේ තරුණ ක්‍රියාකාරී ක්‍රියාශීලී ජවසම්පන්න දේශපාලකයෝ මේ පාර්ලිමේන්තු රෙවන්න කියලා හැට පැනලා මේ ඉන්න කට්ටිය අඩු කරන්න කියලා ඉවරලා. හරිද? ඉතින් ඒ නිසා මේ හැම පස්සේ මොකද? ඉතින් ඒ නිසා මම ඊටාම පැහැදිලිව කියන්න කැමති මේ මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි මේ බදු ප්‍රතිපත්තිය ඒ විදියටම ගෙනාවත් අපි අනිවාර්යයෙන්ම ඒක පරද්දනවා. මොකද දැන් කට්ටිය කියනවර UNP එකට Facebook එකේ කඩේ යන අය මේ රනිල් ලොක්කගේ කවුද මේ පෝට්ටුවේ කට්ටිය දාලා බැසිල්ට ෂොට් එක දුන්නලු පිස්සු එදා හවස වෙනකන් එයා දැක් නැ දිනනවද පරදිනවද කියලා අපි විපක්ෂය 80 ගණන් දුන්නින් තමයි දින්නේ. ඉතින් ඒ නිසා අපි මේ බදු ප්‍රතිපත්තිය සංශෝධනයක් සහිතව ජනතාවට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට ගෙනාවේ නැත්තම් මේක අනිවාර්යෙන් පරද්දනක් කියන ගමන් අවසාන වශයෙන් කියන්න ඕනේ මෙච්චර කෙරවිලා තියෙද්දී ජනතාවට බදු පිට බදු ගහද්දී හොර ගමනක් නතර වෙලා නැහැ. දැන් එක උදාහරණයක් දීලා මම නවත්තන්නම්. ගෑස් ගෙන්නන එකේ ජූනි මාසේ ඔඩර් කරපු ගෑස් සිලින් මේ මෙට්‍රික් ටොන් ලක්ෂයෙන් මිලියන 1200කට වැඩි ගැහුවා. දැන් අලුත් 280,000ක් යෝජනා කරලා තියෙනවා ටෙන්ඩර් දාලා මේක රබර් කරගෙන ගිහිල්ලා මේකේ ගැහිල්ලක් ගහන්න යනවා බිලියන 3කට වැඩි. මම කෝප් කමිටුවේ සමාජික ඉදිරියේ ඒක ලියලා තියෙනවා. මම ඔබතුමාට දැනගන්න කියන ඔබතුමා සමාජිකයෙක්. දැන් ඔන්න හදිසි මිලදී ගැනීම මෙට්‍රික් ටොන් 50,000ක් ගන්න හදනවා. ගාන ගැහිල්ල කොහොමද කියලා බලා ගන්න. ඒ නිසා හොරකම අඩු කිරීම හරහා මේ බදුත් අඩු කරන්න පුළුවන් කියන එක අපි මතක් කර දෙමින් මේ හොරකමට විරුද්ධව අපි දිගින් දිගටම සටන් කරනවා. රාජපක්ෂලා පළවා හැරිය කියලා ඉවරලා මේ ඉන්න කණ්ඩායමේ හොරකන් නතර වෙලා නැහැ කියන එක නැවත නැවතත් මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා.
ස්තුතියි. ස්තුතියි. මිලන ගරු ආචාර්ය සුරේන් රාඝවන් එමෙතුමා බුතුමාණන් විනාඩි 13ක කාලයක් තියෙනවා.
Thank you honorable chair. Today we are debating 8 extraordinary gazette notifications that are pertaining to reform or adjust the taxation regimes in this country. Why do we need to do this in a hurry is not necessary to be again explained. We as a nation and all in this country and unborn children are facing the historical economic crisis. A civilization's strength is measured by not merely how that civilization does not face issues, but whenever it faces issues, how do they deal with that crisis is the strength of a given civilization. Before I go into my How many minutes do I have?
13 minutes.
13, thank you. Before I go into my main point of explanations, I would like to correct the former speaker who talked about education IT investments. I suppose he is not updated. His updation is needed. We have signed IIT of Madras, which is the fourth largest institution of Indian education to work with Sri Lanka for 5,000 jobs that happened just about 10 days ago. Excuse me.
Garu.
I didn't mention anybody's name. Please don't disturb me. Please, no. I am just not mentioning anybody's name. Yes. I am putting the facts in order. We have just signed an IIT agreement and then also We have gone ahead and signed when we have signed new agreements with a multinational first 500 company with a flagship company in Sri Lanka to create one of the biggest IT hubs in South Asia, which the BOI takes it as a flagship investment. So just because we have a good high tone voice, just because we can use patriotic language and words does not make our speech factual. We need to do our research, we need to do our absolute fact checking before we come and utter things in this august house. And I would believe that is what we are supposed to do as learned men and women. Sabhapatitumani, may දවසේ අද විවාදයට ගන්නා වූ මේ බදු පිළිබඳව විවාදය පිළිබඳව මයික්‍රෝ ඉකොනොමික්ස් සම්බන්ධයෙන් කතා කරන්නට සුදුස්සෙක් නෙවෙයි මම. මන්දයත් නොදන්නා දේවල් ගැන කතා නොකර සිටීමට තරම් මට විනයක් තිබෙන නිසා. නමුත් දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න හා උගන්වන කෙනෙක් හැටියට මේ ආර්ථික අර්බුදයට හේතු වුණේ අපේ දේශපාලන සංස්කෘතියයි යන්න පිළිබඳව අප පිළිගත යුතු දෙයකි. එයින් ප්‍රධාන වශයෙන්ම මේ ආර්ථික අර්බුදය හෝ මින් මතුවට ඇතිවිය හැකි ආර්ථික අවපාතයන් පිළිබඳව දේශපාලඥයන්ට උපදෙස් දිය යුත්තේ රටේ තාක්ෂණවේදීන්ව වෘත්තීයවේදීන්ව ක්‍රියා කරන මෙරටේ රාජ්‍ය භාරව ඉන්න රාජ්‍ය සේවකයන්. 1996 එවකට ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග විසින් පත් කරනවා රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණය පිළිබඳව දේශීය විදේශීය විද්වතුන්ගේ කමිටුවක්. ඔවුන් කියා සිටිනවා 96 කියන්නේ 96 කියා සිටිනවා රාජ්‍ය සේවය දේශපාලනඥයන්ට ඉදිරියෙන් සිට ක්‍රියාත්මක නොකරන තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාව දේශීය ආර්ථික සමාජ දේශපාලනයන්ට අර්බුදයන්ට මුහුණ දෙන්නට නියමිතයි යන වාර්තාව තිබෙනවා. ඒ වාර්තාව මා ඉදිරිපත් කරනවා Public Administration Reform in Sri Lanka 1997. I like to table that report. Therefore, එනිසා මෙරටේ ආර්ථික හෝ සමාජ හෝ සංස්කෘතික හෝ ප්‍රශ්න අභියෝග මතුවෙද්දී ඒ ප්‍රශ්න හා අභියෝගවලට කලින් ඒවා ගැන යම්මෝ විදියක අවබෝධයක් තිබිය යුත්තේ හැම වසර 5කටම කලින් ඡන්දය ඉල්ලන දේශපාලඥයාට වඩා අවුරුදු 30ක් මේ රාජ්‍ය රැකගන්නට පඩි ගන්න අහසා කැපවීමෙන් ඉන්න රාජ්‍ය සේවකයන්ය. මෙරටේ පසුගිය අවුරුදු 30 තුලදී දශක තුලදී පරිධිගත මිනිසුන් කේන්ද්‍රයේ දේශපාලනට පැමිණී තිබෙන බව අපි සියලු දෙනාම දන්නවා. මුලාසුනේ වාඩි වී සිටින ඔබතුමාත් බඩගින්නේ ඉස්කෝලේ ගිය මමත් මඩ පිටිපස්සේ වාඩි වෙලා ඉන්නවා නම් කවුරු හරි ඒ අයත් අපේ ඉදිරිපෙළේ වාඩි වෙලා ඉන්න අනුර කුමාර සනායක මන්ත්‍රීතුමාත් කියනවා ඔවුන් සියලු දෙනාම සාමාන්‍ය පවුල් වල අය කියලා. එහෙනම් මෙරටේ දේශපාලනයේ විප්ලවයක් වී තිබෙනවා. සාමාන්‍ය මිනිසුන්ගේ දුවදරුවන් අද රාජ්‍ය කරන තත්වයට අපි පරිවර්තනය වී තිබෙන බව පිළිගත යුතුයි. නමුත් මේ හා සමානව සමගාමීව සමාන්තරව අපේ රාජ්‍ය සේවය පරිවර්තනය නොවුණු බවයි මෙන්න මේ අර්බුද වලින් පෙන්වන්නේ. මන්දයත් මේසා විශාල ජන අභිලාෂයක් දුප්පත් මිනිසුන්ගේ අභිලාෂයන් පෙරදුරු කරගෙන මේ සභාවටත් ඉතුරු රාජ්‍යකරණයටත් මැති ඇමතුන් වරුණාට පත්වෙන අයට උපදෙස් දෙන්නේ කවුද? යහමඟ පෙන්වන්නේ කවුද? මේ රටේ රාජ්‍ය සේවයේ ඉතිහාසය වර්තමානය හා අනාගතය ගලපන්නට පුළුවන් රාජ්‍ය සේවයක් මේ රටේ තිබෙනවාද? රාජ්‍ය සේවයේ කොන්ද කඩා රාජ්‍ය සේවයේ දේශපාලන ගත කර රාජ්‍ය සේවයේ හුදෙක් යස් යස් මාස්ටර් කියන තත්වයට පත් කරපු ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි, වෙනස් විය යුතුයි. එසේ නොකරන තත්ත්වයේ අපි මේ අද මුහුණ දෙන තත්වයට වඩා භයානක තත්වයන් ඉදිරියේදී මුහුණ දිය හැකිය. මා ලැබූ අත්දැකීම අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මට කී කතාවක් මේ සභාවේ මා කියන්නට කැමැති. එතුමන් රටේ බාහිර දූර වගකීම අතාරින්නට දවස් කීපයකට කලින් මා සමග කීවා රටේ තිබුණු ණය තත්ත්වය පිළිබඳව විවිධ වූ රාජ්‍ය නිලධාරීන් විවිධ වූ වාර්තා ගෙන දුන්නා. අවසානයේදී ඒ එකකවත් සැබෑවුණු තත්ත්වය පිළිඋනේ නැහැයි බව. මෙන්න මේ තත්ත්වය ඉතා භයානකයි. විධායකවත් විධායක පරිපාලනයටවත් කියන්නට බැරි තරම් අපි විවිධ වූ වාර්තා තියාගන්නා වූ රාජ්‍යයක් නම් රාජ්‍ය සේවයක් නම් මා හිතනවා අපි ලහිලයියේ කළ යුත්තේ මෙන්න මේ පැලස්තර මහා කානුවකින්
නලයකින් කාන්දු වෙන ආර්ථිකයේ මේ පැලස්තර වෙනුවට මේවාට වගකිව යුතු හේතුකාරක සොයා ඒවා පරිවර්තනය කිරීමයි. රාජ්‍ය සේවයේ තුල මායා දුන්නේ ලේකම්වරයා කියපු හැටියටම අද වෙනකොට 2,26,000ක් 2.6 million ඉන්නවා. මේ අයගෙන් 10%ක් 15%ක් පමණ දෛනිකව අපි දකිනවා තමන් දන්නා ආගමටත් තමන් ගන්නා පඩියටත් තමන් ඉගෙන ගත්තා දෙයටත් ඉතාමත්ම ගරුසරව මේ රාජ්‍යයට අප කැප වී වැඩ කරන 15%ක් පමණ රාජ්‍ය සේවකයන් සිටිනවා. ඒ නිසා තමයි මේ රාජ්‍ය අදත් මේ ආකාරයට තිබෙන්නේ. නමුත් ගරු සභාපතිතුමනි, බහුතරයක් වුණු රාජ්‍ය සේවකයන් අද අසරණව අවතැන් වුණු අනාගතය ගැන සිතා ගන්නට බැරි තත්වයක ඉන්න රාජ්‍ය සේවකයන් බවට පත් වී ඉන්නවා. මේ ඒ අයගේම වරදක් නිසා නෙවෙයි, සමහරක් අය ඉන්නවා අලසයි, දූෂිතයි, අමනෝඥයි, එවැනි අය ඉන්න බව අපි දන්නවා හැමතැනකම. නමුත් මේ රාජ්‍ය සේවය නැවතත් පුනරුත්ථාපනය කර මේ රාජ්‍ය සේවය අපේ දේශයේ වර්තමානයටත් අනාගතයටත් හරියන ආකාරයෙන් සරලන ආකාරයෙන් සදන්නට අපි මේ ගරු සභාවෙන් අපි තීරණය ගත යුතුය. මන්දයත් පැලස්තර යෙදීම උදාහරණයක් වශයෙන් අපි දන්නවා රාජ්‍ය අමාත්‍යංශවලවරු ලේකම්වරු මාරු වෙන හැටි. දැන් අපට මගේ අමාත්‍යංශයේ ඉන්න ලේකම්වරයා, ප්‍රධාන ලේකම්වරයා, කලින් කෘෂිකර්ම ඇමතිවරු ලේකම්වරයා වෙලා හිටියා. අපට කලින් හිටපු අපේ අමාත්‍යංශයේ තිබු ලේකම්වරයා දැන් රාජ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් වෙලා ඉන්නවා. මම දන්නේ නැහැ කෙනෙකුට මේ තරම් පාරාසයක් තුලදී විශේෂබද්ධව රටට මාර්මාන්තික වුණු විෂයන් පිළිබඳව සතියකින් දෙකෙන් තීරණ ගන්න පුළුවන් නෝනක් කොහොමද පාලනය වෙන්නේ කියලා. ඒ නිසා මම යෝජනා කරනවා රාජ්‍ය සේවයට මඳවා ගැනීමේදී ප්‍රතිපත්තියක් ඇති කරන්න. දැනට තිබෙන ප්‍රතිපත්තියේ සංශෝධනයක් ගෙනෙන්නට. අපි දන්නවා දැනට තියෙන්නේ විභාග ක්‍රම දෙකයි, එකක් පොදු විභාගය, අනික විශේෂ විරුත් විභාගය. විරුත් විභාගය සහ සීමිත විභාගය. මෙය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක ඕනෑම උපාධිධාරියෙක් වාඩි වෙන්න පුළුවන් විභාගය. මම යෝජනා කරනවා ඒ විභාගය රාජ්‍ය සේවයට ඇතුල් වීමේ ක්‍රමය අපි වෙනස් කරමු කියලා. උපාධිධාරීන් පොදු උපාධියෙන් පසු රාජ්‍ය සේවාවට ඇතුල් විය යුතු තවත් අවුරුද්දකවත් පුහුණුවක් ඔවුන් ලැබිය යුතුය. මෙය ඉන්දියාව, චීනය, දැන් දියුණු වන වියට්නාමය වැනි රටවල් වල ඔවුන් කරපු නිසා තමයි අද ඒ තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. උදාහරණයක් වශයෙන් ළඟම තිබෙන මිලියන 75ක් ජීවත් වන තමිල්නාඩුව 80 දශකයේදී මිනිස්සු බඩගින්නේ මැරුණු දේශයක් බවට පත් වුණා. නමුත් අද ඔවුන් 1 trillion dollar economy has been talked about in Tamil Nadu under Palanivel Thyagarajan, the finance minister of Tamil Nadu. Why? Because the public sector officials were the key people in planning. Today, we have missed that opportunity. Vietnam is an emerging economy. Why? Public sector is leading Vietnam. Public sector has reformed itself to meet the global challenge and global need. Therefore, my suggestion is, අපි රාජ්‍ය සේවයට වාඩි වෙනකොට ඒ සඳහා පුහුණුවක් අපි ලබා දිය යුතුයි. පස්චාත් උපාධියක් වෙන්න පුළුවන් අවුරුද්දකට. ඒ කාලය තුලදී රාජ්‍ය සේවයේ තමන් නියැලෙන්නට කැමති වුණු ක්ෂේත්‍රයක් තෝරගත යුතුයි. විදේශ කටයුතුද, කෘෂිකර්මයද, බැංකු ක්ෂේත්‍රයේද, අධ්‍යාපනයේද කියන ඒ විශේෂඥ පුහුණුව ඔවුන්ට ලබා දිය යුතුයි. ඉන් පසුව ඔවුන් දීර්ඝ කාලයක් ඒ විෂය සම්බන්ධව නිපුණතා ලබන රාජ්‍ය සේවකයන් හැටියට පරිවර්තනය විය හැකියි. පසුගිය කාලේ මාස කීපයකට කලින්, මාස 6කට කලින් අපි දැක්කා ආර්ථික සමාජ ප්‍රශ්නය නිසා උපාධිධාරීන් 26,000ක් අපි බඳගත්තා. ලක්ෂයක උපාධිධාරීන් බඳීමේ පළවෙනි කොටස හැටියට. දැන් මේ උපාධිධාරීන්ට මොකද වෙලා තියෙන්නේ? DOලා වෙලා ප්‍රාලේලගේ ඔෆිස් වල මුල්ලක වාඩිලා ඉන්නවා. මේකේ භයානකකම මේ අය තව අවුරුදු 5කින් ප්‍රාලේලා වෙන්න පුළුවන්, අවුරුදු 10කින් දිසාලේකම් වෙන්න පුළුවන්. මොකද්ද තියෙන දැනුම? මොකද්ද තියෙන සුවිශේෂ අත්දැකීම? බිඳුවයි. එයාට ඒ අවකාශය ලබා දීලා නැහැ. ඒ නිසා මා මේ ගරු සභාවට යෝජනා කරනවා අගමැතිතුමා අවුරුදු 45ක අත්දැකීම් තිබෙන දේශපාලඥයෙක්. මේ සභාවේ මා හිතන්නේ ඉපදෙන්නට කලින් පාර්ලිමේන්තුවට ආපු එකම පුද්ගලයා එතුමා විය යුතුයි. එතුමාගේ පියා සිරගත වී තිබෙන විට මම මේ පාර්ලිමේන්තුවට ආවා. එවිට එතුමා කුසේ සිටි බවයි අපි පොත්වල කියවලා තියෙන්නේ, එතුමාත් කියලා තියෙන්නේ. එහෙනම් මේ පාර්ලිමේන්තුවේ එතුවක්කල් අධ්‍යක්ෂකම් තියෙන අගමැතිවරයාට දැන් සුදේශ කටයුතු අමාත්‍යාංශය ලැබී තිබෙනවා. ඒ සුදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්න ලේකම්වරයා ඉතාමත්ම බුද්ධි ශූර ලේකම්වරයෙක් කියලා ඔහුගේ කතාවලින් පේනවා. එහෙනම් මේකයි අවස්ථාව අපි රාජ්‍ය සේවය පිළිබඳව නැවත කිවිීමේ ක්‍රියාවලිය. මේ රාජ්‍ය සේවය නැවත කියවන්නට අපි හුදෙක් විභාගවලින් පමණක් නෙවෙයි, අද රාජ්‍ය සේවකයෙකුගේ සිහිනය කුමක්ද, රාජ්‍ය සේවයේ යෙදෙන අයගේ අවසාන තීරණයේ සිහිනය වෙන්න පුළුවන් ජනාධිපතිතුමාගේ ලේකම් වීම. හොඳයි, අපි එහෙ සිහින තියාගන්න ඕනේ අපි සියලු දෙනාගේම වෘත්තියවල. නමුත් ඒ ගමන සඳහා ඔහු ඇය ලබා ගන්නා වූ අත්දැකීම කුමක්ද? බොහෝ වෙලාවට අද කියන්නට අපට අසතොටුයි, රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් විදේශීය දූත මෙහෙවරකදී, එහෙම නැත්නම් තවත් බුද්ධිමතුන් ඉදිරියේ, විෂය බද්දා ඉදිරියේ ඉංග්‍රීසියෙන් විෂයක් පිළිබඳව තර්කානුකූලව විස්තර කරන්නට බැරි වෙන තත්වයක මේ රට තිබෙන්නේ ඇයි? ඒ ඔවුන්ගේ පමණක් වරද නෙවෙයි, ඔවුන්ට අවශ්‍ය කරන අවස්ථාව ලබා දී නැති නිසා කම හිතනවා. අපේ රටේ රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු ලැබපු අය පිළිබඳව අපි අතීතයේ කියවනවා. බර්නාඩ් තිලකරත්න, එඩ්මන්ඩ් වික්‍රමසිංහ ඊළඟට තවත් අය ගැන කියනවා. නමුත් එවැනි වූ නම් ඇයි කියවෙන්නේ නැත්තේ? මේ ආර්ථික අර්බුදය තිබෙන කාලයේදී, සමාජ අර්බුදය තියෙන කාලයේදී එවැනි කියවෙන්නේ නැත්තේ? අපි රාජ්‍ය සේවයට බඳවා ගැනීම සහ පුහුණු කිරීම සහ පත්කිරීම කියන මේ තුන අපි දේශපාලනගතව කරන නිසාය. ගරු සභාපතිතුමනි, අපි අද කතා කළ යුත්තේ අප වෙනුවෙන් නෙවෙයි, අපි කතා කළ යුත්තේ අපේ අනාගතය වෙනුවෙන්, නොයපුදුණු ශ්‍රී ලාංකික සියලු දෙනා වෙනුවෙන් අපි කතා කළ යුතුයි. ඒ නිසා මා ඔබතුමාගෙන් ඉතාමත්ම ආයාචනයෙන් ඉල්ලා සිටින්නේ, මේ ආර්ථික අර්බුදය, දේශපාලන අර්බුදය තියෙන මොහොතේදී ඇතැම් අය කියනවා ඡන්දයක් කරමු කියලා. ඒ අය හිතන්නේ ඡන්දයකින් මේ සියලු ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. ඇතැම් අය කියනවා ජනමතය නැති ජනාධිපතිවරයෙක් එක්ක වැඩ කරන්නට බැහැයි කියලා. ඒ අයට කියන්න තියෙන්නේ එක්සත් සාම්ප්‍රදායික ප්‍රජාතන්ත්‍රවාදයේ මෞබිම, මහාබිම වෙන, මහගෙදර වෙන බ්‍රිතාන්‍ය දයා බලන්න. ඔවුන් යුරෝපයේ නැති වුණාට පස්සේ ඇතිවෙච්ච ආර්ථික අවපාතය බේරගන්නට බැරුව පක්ෂය විසින්ම තුන්වතාවක් පත් කරපු අගමැතිවරයෙක් දැන් මහ බ්‍රිතාන්‍ය අගමැතිවරයා හැටියට ඉන්නේ. එහෙනම් ආර්ථික උමනාවන්, ගෝලීය උමනාවන් අනුව අපි අපේ තත්ත්වයන් වෙනස් කළ යුතුයි ඒ කියන පාඩමින් කියවෙන්නේ. ඒ නිසා ඡන්දයකින්, අලුත් මැතිවරණයකින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රශ්නේ විසඳෙනවා නම් මාත් කැමැති ඡන්දයකට යන්න. නමුත් බැලූ බැල්මට අංක ගණිතය දන්න, සමාජ විද්‍යා ශාස්ත්‍රය දන්න සියලු දෙනාම කියන එක තමයි අපට හරියාකාර ඡන්දයක් කරගන්නටත් බෑ, ඒ කරන්නට මුදලුත් නැහැ. ඒ කරත් එතනින් ලැබෙන ප්‍රතිඵල වලින් මේ රටේ තිබෙන එකද වූ ව්‍යුහාත්මක ප්‍රශ්නයකටවත් විසඳුමක් ලැබෙන්නේ නැති බව. එහෙනම් වරදක් වුණාම පොඩි දරුවන් පොඩි සෙල්ලම් කරන කාලේ වගේ එකිනෙකාට දොස් නොකිය අපි බුද්ධිමත් වාස්දේව නානායක්කාර මන්ත්‍රීතුමා, මම නිතරම ගරු කරන කෙනෙක්, ඔහු ඇවිදින මොහොත එවැනි වූ පරිණත වූ දේශපාලඥයන්ගේ අදහස් කුමක්ද මේ පිළිබඳව? අපි දැක්ක අත්දැකීම් මොනවාද? අපි අද මේ කතා කළ යුත්තේ, අපි අද ජීවත් විය යුත්තේ අද වෙනුවෙන්ද? නැත, අපි අද ජීවත් විය යුත්තේ තවත් අවුරුදු 10කින් 20කින් මේ රටේ පාලනය, ආර්ථිකය, සමාජය බාර ගන්නට ලෑස්ති වී තිබෙන අපේ තරුණ අනාගත පරපුර වෙනුවෙනි. ඒ නිසා මා මේ මොහොත ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටින්නේ රාජ්‍ය පරිපාලනය. එතුමා ඊයේ සාකච්ඡාවකදී අපිත් එක්ක සහභාගී
වුණා. එතුමා ඔබේ කතාව සංකලන.
ඒ නිසා ඔබ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව මා ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ අදහස එළියට ගෙනාවට. ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම ඒකෙන් කියවෙන්නේ නැහැ. අවුරුදු 2000ක් පරණ සිංහල භාෂාවත් අවුරුදු ඊටත් වඩා පරණයි කියලා කියන දෙමළ භාෂාවත් අපි අමතක කරනවා කියන්නේ නැහැ. එසේ නොකළ යුතුයි. ඒ භාෂා දෙක රැකගන්නට නම් අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත් ජාතියක් බවට පත්විය යුතුයි. එවිට අපට කියන්නට පුළුවන් අපේ දේශයේ භාෂාව කොයිතරම් සුවිශේෂද කියලා. මෙන්න මේ කාරණය සටහන් කරමින් රාජ්‍ය පරිපාලනයේ අවම වූ ප්‍රතිසංස්කරණය ගෙනෙන්නට මේ සභාව කැපවේවායි මා ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. ස්තුතියි.
සුදීගරු එමතුමා, නඩගරු
විජිත හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක්.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, රට මුණ දිලා තියෙන දැවැන්ත ආර්ථික අර්බුදයට දැන් ආණ්ඩුව නිරන්තරයෙන් කියන්නේ IMF එක තමයි එකම උත්තරේ කියලා. මීට මාස 7කට 8කදී උඩදී IMF එක පැත්ත පළාත්වත් බලන්නේ නැහැ කියලා කියපු ආණ්ඩුව අද කැරට්ටලේ වගේ පෙන්නනවා. IMF එක මේකෙන් 2.9 බිලියන හම්බෙච්ච ගමන් ඔක්කොම ප්‍රශ්න ටික හරි කියලා. දැනටමත් ඩොලර් බිලියන 52ක ණයකන්දක් අපි මත තියෙනවා. IMF එකට යන පළවෙනි වතාව නෙමෙයි මේ 17 වතාව. 16 වතාවක් අපි ගිහිල්ලත් ඩොලර් බිලියන 52ක ණයකන්දක් අපි මත පැටවිලත් මේ වැටිච්ච ආර්ථිකය ගොඩ ගන්න බැරි වුණා. තව 2.9ක් අරගෙන කොහොමද ගොඩ යන්නේ? 52ක් අරගෙන ගෙවා ගන්න බැරුව ගොඩ යන්න බැරුව ඉන්න වෙලාවේ තවත් 2.9ක් අරගෙන ගොඩ යන්න ක්‍රමයක් නැහැ. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා උදේ අර හර්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් කරද්දී මේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකේ කොන්දේසි ටික මල්ලඟ තියෙනවා. ඒ මිනිත් ටික ඉදිරිපත් කරන්න කියවන්න හදනකොට රාජ්‍ය මුදල් අමාත්‍යවරයා කිව්වා ඔක කියවලා ජනතාව බය කරන්න එපා කියලා. ඒකෙන්ම පැහැදිලි මේ ගිවිසුමේ තියෙන්නේ ජනතාව බය වෙන දේවල්. මං ඉතා පැහැදිලිව වගකීමෙන් කියනවා මාර්තු මාසේ 2 IMF එක ඉදිරිපත් කරපු ආටිකල් 4 ලියවිල්ලේ පැහැදිලිව කොන්දේසි පහක් තිබුණා. බදු වැඩි කරන්න, බදු නිදහස් කිරීම අඩු කර නැති කරන්න, ඊළඟට රුපියල පා කරන්න, රාජ්‍ය ආයතන රිෆෝම් කරන්න, ටැක්ස් රිකවරි එනර්ජි ප්‍රයිසිං වලට යන්න, දූෂණයට විරුද්ධව සටන් කරන්න. පස්වෙනි එක ඇර ඔබතුමන්ලා ඉතුරු හතරම කරන. දැන් මේ බදු පිට බදු එන්නේ වෙන මොකක්වත් නෙමෙයි IMF එකේ ඔය කියන එකඟතා ලියවිල්ලට අනුව. ජනතාව බය වෙන්නේ නැත්තම් ඇයි ඔබතුමන්ලා මේ ගිවිසුම ඉදිරිපත් කරන්නේ නැත්තේ? ඒ නිලධාරි මට්ටමේ
බය වුණත් ඉදිරිපත් කරන්න ඕනේ.
බය වුණත් නැතත් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ වගකීම. පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය තියෙනවා. මේ රටේ ජනතාවට දැන ගැනීම අයිතියක් තියෙනවා. ඔබතුමන්ලම අර මුදල් ඇමතුමාට ටක් ගාලා වචනේ පැන්නා. ඔක කියවන්න එපා ජනතාව බය වෙනවා. ජනතාව බය වෙනවා මේක ඇතුලේ තියෙන දේවල් දැක්කම. ඕක ඇතුලේ තමයි බදු ගහන ඒවයි ඔක්කොම කොන්දේසි ටික තියෙන්නේ. මේ ආටිකල් 4 ලියවිල්ලෙත් ඔය ටික තියෙනවා මූලික හරය විදිහට. ඒක එකින් එක තාක්ෂණික වශයෙන් ලියවිල්ල තමයි ওই නිලධාරි මට්ටමේ අත්සන් කරලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව වහාම මේ කොන්දේසි මොනවද? මේ ගිවිසුමේ අඩංගුව මොනවද කියන එක ජනතාවට පැහැදිලිව දැනගන්න මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා මීට පෙර ආතුව ඉතා පැහැදිලිව මේ වෙනුවෙන් කතා කරා. අද ඔහුම මේක හංගන එක කිසිසේත්ම නීත්‍යානුකූලත් නැහැ, සදාචාර සම්පන්නත් නැහැ. අනිත් එක ගරු මුලසනන මන්ත්‍රීතුමනි, දැන් මේ ආදායම් වැඩි කර ගැනීමේදී විවිධ බදු පැනවීම් සහ බදු වෙනස් කිරීම කරනවා. ඒතර අපි දැක්ක මේ සැප්තැම්බර් මාසේ පළවෙනිදා විගණන දෙපාර්තමේන්තුවේ ජාතික විගණන දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරපු විගණන විමසුම. ඒ විගණන විමසුමේ ඉතා පැහැදිලිව සුරාබදු අය නොකරගත්ත මුදල මේ අවුරුද්දේ මේ මාස කීපය ඇතුළත අය කරගත්ත නැති බදු මුදල තියෙනවා මිලියන 5130. ඒ කියන්නේ කෝටි 513. ඒ කෝටි 513 ගෙවල නැත්තේ ආයතන 11. ඒ ආයතන 11 කවුද? එතනින් බිලියන 2.8ක්. ඒ කියන්නේ කෝටි 280. මුළු බදු නොගෙවපු ආයතන 11 කෝටි 513යි. කෝටි 513න් කෝටි 280ක්ම බදු ගෙවල නැත්තේ වෙන කවුරුවත් නෙමෙයි. යාළුවා අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා අර්ජුන ඇලෝසියස්. ලැජ්ජ හිතෙන්නේ නැද්ද? ශ්‍රී ලංකා පොජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට ඔබතුමන්ලා මහබැංකු හොරාට දඬුවම් දෙන්න කතා කරපු කට්ටිය දැන් මහබැංකුව කොල්ල කාපු අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනාගේ මෙන්ඩිස් කම්පැනි කලුතරස්කාගාරේ වැලිසර බොට්ලින් එක පාසිකුඩා ස්කාගාරේ මේ තුනෙන්ම අයවිතු බදු මුදල බිලියන 2.8ක් අවුරුදු ගාණක් තිස්සේ ගෙව්වේ නැහැ. ගෙවන්න තියෙන උසාවි කියලා නඩු කියමින් තිබුණා. පත් වෙච්ච ගමන් මොකද්ද කරේ? අර යාළුවට මේක නිදහස් කරලා දුන්නා. උසාවි එකගතාවයකට ආව ඒ බද්ද අය කරන එක නැවැත්තුවා. ඉතින් මේකනේ කෝටි 280ක් අහිමි වෙච්ච එක. දැන් මේ විගණන විමසුම ඉතා පැහැදිලිව ආයතන 11ක් තියෙනවා. තව ඒවත් තියෙනවා. වයඹ ඩිස්ට්‍රික්ට්ස් තියෙනවා. හැබැයි ප්‍රධාන එක අර්ජුන ඇලෝසිස් කම්පැනි. එතකොට අර රවි කරුණානායකලාගේ උපදෙස් පිට මේ ආපු ගමන් වැඩ බාරගත්ත ගමන් ඉස්සල්ලාම කරේ මෙන්ඩිස් කම්පැනියේ බදු අය කරගන්න එක නවත්තලා ඒගොල්ලන්ට නැවත ෆැක්ටරි කරන් යන්න ඉඩ දීපේක. ඒතර අද අපි කතා කරනවා බදු වැඩි සාමාන්‍ය ජනතාවට සබන් කෑල්ලට සන්ලයිට් කැටේට පරිප්පු ටිකට පාන් පිට්ටිකට බදු ගහලා ජන සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරගන්නවා පීඩාවට පත් කරනවා තමුන්නාන්සලා මේ මහා පරිමාණ ජාවරම්කාර ව්‍යාපාරිකයන්ගේ දේපල රාජසන්ත ක්‍රියාත්මක කරන්න තීන්දු ගත්තේ නැහැ. හරිනම් වෙන්න ඕනේ ඒක. ඒ බදු ගෙවන්න නැත්තම් සාමාන්‍ය ක්‍රමවේද ඒකනේ. අපි දන්නවා බදු ගෙවන්න නැත්තම් සාමාන්‍ය ක්‍රමවේදයට අනුව දේපල රාජසන්ත කරන. හැබැයි එතෙන්ට ගියේ නැහැ. එතෙන්ට යන්න නැතුව කොම්ප්‍රොමයිස් කරලා නිදහස දුන්නා අර්ජුන ඇලෝසිස්ගේ කම්පැනි වලට නැවත කර්මාන්ත පටන් අර යන්න. සාමාන්‍ය රටේ නිෂ්පාදන කර්මාන්තයක් නෙමෙයි. මේ සුරබදු කර්මාන්තය. එතකොට අපේ රට බදු අහිමි වීමේ ප්‍රධාන වග උත්තරකාරය අදත් එදා බැංකුව කොල්ල කාලා මේ රටේ කෝටි 1200ක් ජනතාවගේ බදු මුදල් ජනතාවට අහිමි කරත් අදත් ඒක කරනවා. තමුන්නාන්සලා නිකන් රූකඩ වගේ ඉන්නවා. එක පැත්තකින් IMF පදයට නටන රූකඩ ආණ්ඩුවක් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් සලකලා මෙන්ඩිස් කම්පැනියට බදු නිදහස් කරද්දී රූකඩ වගේ ඇවිල්ලා වෙන වෙනේම කතා කරනවා. ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. ඒ නිසා දැන් ඔබතුමන්ලා බදු අය කරගන්නවා නම් හරියට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නවා නම් මෙන්න මේ ආයතන වලට ගන්න ක්‍රියාමාර්ග. රටේ ජනතාවට ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රියාමාර්ග ගන්න නැතුව නැත් නිලධාරීන්ට බයිනවා. දැන් වැට් එක එදා අඩු කරේ මේ නිලධාරීන්ගේ වැරද්දින්නේ. නිලධාරීන් සාමාන්‍ය පාසල් වල ඉගෙනගෙන SLS කරලා දිසාපතිල වෙලා දැන් දෙන උපදෙස් වල වැරද්ද හින්දා තමයි. ගෝඨාභය මහත්තයාට නිලධාරිය වෙලා දීපු වැරදි උපදෙස්. දේශපාලන නායකයෙක් කියන්නේ නිලධාරි දෙන කියන හැමදේම කියන එක පිළිගන්න එක නෙමෙයි. එහෙම මෝඩ තකතිරු නායකයෙක් වුණාම තේරෙන්නේ නැති වුණාම විෂයන් දන්නේ නැති වුණාම ඕන නිලධාරියෙක් කියන ඕන දෙයක් ගිලිනවා. ඒක තමයි කාබනික පොහොර ගිල්ලේ. අද සමහරු ඇවිල්ලා කියපුවා. වැට් එක අඩු කරේ අවශ්‍ය නැති වෙලාවකදී. ජනතාව ඉල්ලා හිටියෙත් නැහැ. අනිත් එක ජනතාවටත් නෙමෙයි. ඒ සමාගම් කීපයකට ඒකේ වැඩිම වාසිය ගියේ. ඒ වෙලාවේ ආර්ථිකය මෙහෙම වැටලා තිබුණෙත් නැහැ.
පොදු වර්තාව විනාඩි දෙකක්.
අද අඩු කරන්න ඕනේ නැති වෙලාවක අඩු කරේ. ඒක තියෙන්නේ සෞභාග්‍ය ප්‍රතිපත්ති. නිලධාරීන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. හොඳට කියවලා බලන්න. වැට් එක 108ට අඩු කරන්න කියන ප්‍රතිපත්තිය තියෙන්නේ ඔබතුමන්ලගේ සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මිසක් මේ රාජ්‍ය නිලධාරීන්ගේ උපදෙස්වල නෙමෙයි. එසා බොරුවට රාජ්‍ය නිලධාරීන්ට බයින්න එපා. ඒක ගත්ත දේශපාලන තීන්දුවක්. එනිසා අද මේ සිද්ධ කරන්න මොකද්ද? අදත් රටට හිමි කරගත්ත යුතු ආදායම් නැති වෙලා යනවා. දැන් උදාහරණයක් විදිහට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව දැන් සේවක 2300ක් විතර ඉන්නවා. පහුගිය කාලේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය තුළ උන් මුදල් ඉපෙව්වා. එයාට පඩි නඩි ගෙවන්න නඩත්තු කරන්න මහා බණ්ඩාගාරෙන් සල්ලි දුන්නේ නැහැ. එයා ඉදිකිරීම් ශේෂ්ත්‍රයෙන්ම ඒ උපයපා ආදායමෙන් තමයි තමන්ගේ පඩි ගෙවගත්තෙත් අනිකුත් වේදන් දරුවෙත්. දැන් හැබැයි 2300ටම රස්සා නැහැ. ඉදිකිරීම් කර්මාන්තය සම්පූර්ණ අතර වෙලා. එතකොට 2300 දැන් ගෙදර යවන්න හදනවා විශ්‍රාම දීලා. හැබැයි දෙන්න විශ්‍රාම දෙන්නත් සල්ලි නැහැ. ඉතින් අර පෑලිය කොට තියෙන ඉඩමක් විකුණලා මෙයට VRF එකක් දෙන්න හදනවා. ඉතින් එහෙමද කරන්න ඕනේ. රාජ්‍ය ආයතන කීයක නඩත්තු කටයුතු තියෙනවද? ඒ නඩත්තු කටයුතු පුද්ගලික අංශයේ ආයතන සම්බන්ධ කරන් තියෙනවනේ. ඉතින් ඒව නවත්තලා මේ රජයේ ආයතනක් වෙච්ච රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ව ඒ අමාත්‍යාංශවල නඩත්තු කටයුතු වලට දාලා ඒකෙන් ආදායමක් උපයන්න පුළුවන්. පුද්ගලික අංශයට දෙන්නේ නැතුව. ඉතින් එහෙම කරන්න පුළුවන්කම තියෙද්දී ඔබතුමන්ලා ඒ සේවකයන්ගේ රස්සා ටිකක් පෞල්වල ජීවිතත් අනතුරේ හෙලනවා. අනිත් පැත්තෙන් රජයට ලැබෙන්න තියෙන ආදායමක් අහිමි කරගන්නවා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කියන්නේ ලාභ උපයපු තැනක්. අදත් බොහෝ ආයතන තියෙනවා ඉංජිනේරු සංස්ථාවට සල්ලි ගෙවන්න ඕනේ. ඉතින් එහෙම තියෙද්දී ඒ සේවකයන්ගේ ජීවිතත් රස්සාත් අනතුරට දාලා එතනින් ලබාගත හැකි පහසුවෙන් ලබා ගන්න පුළුවන් ආදායම නැති කරගෙන තියෙනවා. දැන් සමහර මේ අද ගෙනාපු ගැසට් සමහර විහිළුකාරී. දැන් අර රාජ්‍ය අමාත්‍යතුමෙක් කිව්වා ගුවන්තොටුපළ බද්ද අය කරන්නේ රත්නලාන ඒ ගුවන් යානාවලින් යනකොට මෙච්චර තිබුණ නැහැ ගන්න කියලා. මෙතන දිනන එක ගැසට් එකක්. රත්නලාන ගුවන්තොටුපළෙන් පිටත් වෙන ජාත්‍යන්තර ඒ හැම මගියෙක්ම ඩොලර් 30ක් ගන්නවා කියලා. දැන් අද රත්නලාන ගුවන්තොටුපළ
කාලය අවසන්යි.
හරි අවසන් කරනවා. රත්නලාන ගුවන්තොටුපළ වහලා මෙතන ගැසට් එකක් ගේනවා යන හැම මගියෙම ඩොලර් 30ක් ගන්න. එතන ගුවන්තොටුපළෙන් ජාත්‍යන්තර ගුවන් යානා යන්නේ නැහැ. ඉතින් මේ ගේන බද්ද කිසි තේරුමක් නැහැ. මුදල් අමාත්‍යංශවත් මේව පිළිබඳ එකඟතාවයක් නැහැ. මම සරල උදාහරණයක් කියන්නම්කෝ. දැන් ගෙනාපු අර වැසිකිලි පෝච්චි සම්බන්ධ සීමා පැනවීම. ඒකට මුදල් කාරක සභාවේදී රාජ්‍ය මුදල් අමාත්‍ය සේමසිංහ මහත්තයා විරුද්ධ වුණා. අද සීමලා පිටියේ මුදල් අමාත්‍යවරයා කියනවා නෑ අපි මුදල් අමාත්‍යස්සෙන් ගෙනාපු ඒ ගැසට් එක විපක්ෂේ කීපෙන්ද අකුල ගත්තා කියලා. විපක්ෂේ නෙමෙයි මුදල් අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය සේමසිංහත් විරුද්ධ වුණා. එතකොට මුදල් අමාත්‍යංශේ ඒව කතා කරලා අඩුම ගාන ඇමතුමාගේවත් එකඟතාවයක් ඇතුව නෙමෙයි මේ ගැසට් දාලා තියෙන්නේ. ඒ නිසා අර නිකන් ඔහෙ ආවට ගැසට් අල්ලපල්ලේ ගැසට් දානවා මිස මේවා උපයාමාර්ගිකව ගැසට් ඉදිරිපත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි අදත් මේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ඉතා පැහැදිලිව අවධාරණය කරන්න ඕනි ගරු සභාපතිතුමනි, සංඛ්‍යා ලේඛන වලින් මේකේ ගෙවුම් ශේෂ හිඟේ හරි එහෙනම් එහෙම නැත්නම් අපේ මූල්‍ය අංක ගණිතයේ ගැලපුම් කරාට ජාතික ආර්ථිකයට වෙන බලපෑම් පිළිබඳව සලකන්නේ නැතුව ඒව කරාට වැඩක් නැහැ. අද මහ බැංකුව අධිපතිවරයාත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාත් මුදල් අමාත්‍යංශයත් කරන්නේ ජාත්‍යන්තර රණමුදලට ඕන විදිහට ගලපීම් සංඛ්‍යා ලේඛන ගලපලා ඉදිරිපත් කරනවා. හැබැයි ඒකෙන් ආර්ථිකයට සමාජීය දේශපාලනයට සිද්ධ වෙන හානිය ගැන තක්සේරු කරන්නේ නැතුව ඒක බරපතලයි. මේ අවදානමත් අනතුරු ඇඟවීමත් සිද්ධ කරමින් මානත් වෙනවා. බොහොම ස්තුතියි.
ඉස්සෝදි කරමන්තිතුමා නඩ ගරු දයාශ්‍රී ජයසේකර මන්ත්‍රීතුමා උදවන විනාඩි 7ක කාලයක් තියෙනවා.
නඩි
7ක් 9ක් තිබුණා. හරි.
ගරු මුලාසන මන්ත්‍රීතුමනි,
ඔව් 9ක් තියෙනවා උදවන විනාඩි.
විශේෂයෙන් මම කියන්න කැමතියි මේ අදුපණත් එක්ක ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තිබෙනවා. විශේෂයෙන් ජනතාවගේ අදුබරේ අඩුවක් නැහැ. එක දවස ගානේ වුන් ආණ්ඩුව කල්පනා කරන්න පුළුවන් තරම් ජනතාවට බදු ගාලා සල්ලි ටික එකතු කරගන්න කෙටි කාලයක් තුළ වැඩිම බදු ටිකක් එකතු කරගන්නේ කොහොමද කියලා තමයි ආණ්ඩුවට උමනා කරලා තිබෙන්නේ. නැතුව මේවා මේ ක්‍රමානුකූලව අනාගතයේ අපේ රටේ ව්‍යාපාර දියුණු කරන්න නැත්නම් වෙනත් කාරණා මත ගහන ඒවා නෙමෙයි. උදාහරණයක් විදිහට මම ගත්තොත් විශේෂයෙන් සමාජ ආරක්ෂණ බද්ද 2.5ක් ගහලා තියෙනවා. ඒක එක දැනකින් නතර වෙන්නේ නැහැ. ඒ 2.5 සමාජ ආරක්ෂණ බද්ද තැන් කීපකින් වදිනවා. සමහර ලාවට ඒක අවසන් වෙන්නේ 10%ක් වැඩිලා ඉවරලා තමයි අවසන් වෙන්නේ. හැබැයි මුදල් අමාත්‍යංශයෙන් ආපුවම කියනවා අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමත් එක්ක අපි මේක ගැන කතා කරා. එතුමත් පිළිගන්නවා මේක අසාධාරණ බද්දක් කියලා. එතුමා කියන්නේ මේ පොඩි කාලයක් අපිට මාස 6ක විතර යනකොට මේක අයින් කරනවා. හැබැයි ඒකේ අවසාන අදහස මොකක්ද? අදහස පුළුවන් තරම් සල්ලි එකතු කර ගැනීමේ වැඩපිළිවෙල. එතකොට මේ කෙටි කාලයක් තුළ තමන්ගේ ආදායම් වර්ධනය කර ගැනීම සඳහා වන හදිසි බදු ඇති කිරීම තුළ විශාල අර්බුද ගන්නවකට අපි මුහුණ දෙනවා. දැන් මේක අවශ්‍ය කරනවා තව මාස 3කින් අවශ්‍ය කරනවා කිව්වා. එතන මේකෙන් වෙන්නේ මෙවැනි අවිනිශ්චිත තත්ත්වයක් රටේ බදු ප්‍රතිපත්තිය පිළිබඳ ඇති වෙන එක. මම කියන්න කැමතියි මේකත් එක්ක මම ඊයේත් අපේ මන්දක මහින්දානන්ද අල්ගියෝගේ මැතුමත් කතා කරලා තිබුණා. අපි මේ අරගලයකට සම්බන්ධ උනායි කියලා. ඒ වගේ අපේ ජගත්පුෂ්ක කුමාර මැතුමත් කතා කරලා තිබුණා. බොහොම පැහැදිලිව අපි කියන්න ඕනේ මේ ආණ්ඩුව පහර දුන්නා හැම උද්ඝෝෂණයකටම. ඒ නිසා ඒ උද්ඝෝෂණයට පහර දීම නිසා රටේ විශාල භීතියක් ඇතිලා තිබුණා ජනතාවගේ පාරට බහින්. ඒ නිසා විශේෂයෙන් වෘත්තීය සමිති ඇතුළු විශාල පිරිසක් අපෙන් ඉල්ලීමක් කරා පක්ෂයක් විදියට මේකට යම් නායකත්වයක් දෙන්න එන්න කියලා. අපි ඒකට තමයි ගියේ. නැතුව මේ 400ක් 500ක් අරගෙන ගියා නෙමෙයි. අපිට ඇත්තටම ජනතාව අරගෙන එන්න කිව්වේ නෑ. අපි පක්ෂ විදියට අපි සම්බන්ධ වුණා. නායකයෝ විදියට අපි සම්බන්ධ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට අපි සම්බන්ධ වුණා. ඉතින් ඒ නිසා මේ අරගලයට බය වෙච්ච අය, අරගලයට පහර දීලා අහිංසක අවිංසාවාදී අරගලයට පහර දුන්න අය, ඒ අය ආපහු පහර දෙනකොට ඒගොල්ලන්ට බය තමයි දැන් මේ පොලිස් හමුදා දාලා මේ වැඩ පිළ නවත්තන්න හදන්නේ. ඒ විතරක් නෙමෙයි. ඒ නිසා මම කියන්න කැමතියි ඒ පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි සම්බන්ධ වෙන අන්නේ කාරණයක් එක්ක. ඒ නිසා එතනදී ඇති වුණු යම් සිද්ධීන් පිළිබඳව අපි කනගාටු වෙනවා. එතන විවිධ ජාතිය ඉන්න පුළුවන්. දේශපාලඥයෝ පිළිබඳව විවිධ අදහස් තියෙනවා ඉන්නවා. එනිසා ඒ ක්‍රියාවලියේදී ඒකකින් දඩමීම කරන්න එක එක්කෙනාට ටිකක් අමාරු වුණාට අපිට කරන්න දෙයක් නැහැ. අපි මේ ආණ්ඩුව ගෙනියන මර්ධනය නවත්තන්න කියන තැන ඉඳලා තමයි අපි මේ ක්‍රියාදාමයට යන්නේ, අදත් යන්නේ, හෙටත් යන්නේ. ඒ නිසා අපි ඕන වෙලාවක ඒකට බහින්න අපි සූදානම්. ඒ වගේම මේ මර්ධනය දැන් ක්‍රියාත්මක කරන විවිධ ආකාරයෙන් දැන් බලන්න වෛද්‍ය චමල් සංජීව මහත්තුමා. එතුමා මොකද කරේ? එතුමා හිටපු හම්බන්තොට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී විදිහට වැඩ කරා. එතුමා ගිහිල්ලා සූර්යා උපදේශ කරපු සමීක්ෂණයකදී එතුමා හොයාගත්තා සූර්යා උපදේශයේ 30%ත් 50%ත් අතර වන ප්‍රමාණයක
අවුරුදු 5ට අඩු දරුවන්ට තියනවායි කියලා මන්ද පෝෂණ තත්ත්වයක්. මේක මෙතුමා කිව්වම මේක මාධ්‍ය වලින් දැම්මා 80%ක් මන්ද පෝෂණය කියලා සූර්යයා ප්‍රදේශයේ. මේ ගැන පරීක්ෂණයක් කරන්නේ නැතුව නිවැරදි දත්ත එකතුවක් කරන්නේ නැතුව නැත්තම් කරන්න දෙනවා පෞල් සේවක සංගමයත් එක්ක නැත්තම් එයා ඉන්න ළදාරින් ඉන්නවා සෞඛ්‍ය පෝෂණ සම්බන්ධ ළදාරින් ඉන්නවා සෞඛ්‍ය මත්යන්සේ ඔවුන්න දාලා ඔවුන් එක්ක නිවැරදි විදියට මහුට විරුද්ධව පරීක්ෂණයක් කරා නම් මේ වෛද්‍යවරයාට විරුද්ධව එතුමා පැහැදිලිව මේ කාරණා ඔප්පු කරලා පෙන්නන මොකද උනේ ඒගොල්ලන්ගේ විකිරණාංශය කියලා නැත්තම් පරීක්ෂණාංශය කියලා එකකින් සම්වර්ධන ළදාරියෙක් ඇවිල්ලා මේ වෛද්‍යවරයාගේ මේ දිස්ත්‍රික් වෛද්‍ය ළදාරිය විදිහට හිටපු එක්කෙනාගේ ප්‍රශ්න කරනවා මොකද්ද කියලා දැන් මොකද වෙලා තියෙන්නේ දැන් චෝදනා පත්‍රයක් නැතුව කෙලින්ම යාගේ වැඩ තහනම් කළා දැන් තවමත් මේ වෙනතුරුත් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළා නැහැ ඒ නිසා අපි කියන්න කැමති මේ මර්ධනය තමයි අද ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් ඉන්නේ කියන කාරණය ගැන පැත්තකින් තියලා කියන කාරණේ හොයන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව Tamanට හිතමනාපට වෛද්‍යවරුන් දඩයන් කිරීම සඳහා මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන ඒ නිසා අපි කියන්න කැමති වහාම චමල් සංජීව වෛද්‍යවරයාට ඒ අවශ්‍ය කරන චෝදනා පත්‍රය දෙන්න චෝදනා පත්‍රය දීලා ඉවර වෙලා ඔහුට විරුද්ධව පරීක්ෂණයක් කරනවා නම් නිවැරදි පුද්ගලයන් දාලා පරීක්ෂණයක් කරන්න මේ පල්ලෑයින් ළදාරින් සම්වර්ධන ළදාරින් ගියාලා පරීක්ෂණ කරන්න යන්න එපා මේකට. ඒ නිසා මම කියන්න කැමති ඒ වගේම විශේෂයෙන් ලංකාවේ අද සෞඛ්‍ය සේවයේ විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. නිදහස් සෞඛ්‍ය සේවය මේකට කිව්වේ අපි. අද නිදහස් සෞඛ්‍ය සේවයක් නැහැ. ලංකාවේ ඔබ දන්නවා අපි දන්නවා කවුරුත් උදේට දහස් ගණනක් අපේ අහිංසක මිනිස්සු ගිහිල්ලා සෞඛ්‍යංශවල ගිහිල්ලා සේවය ලබා ගන්න යන වෛද්‍යවරු ගාවට වෛද්‍යවරු අවශ්‍ය කරන තුන්ඩුව ලියලා දෙනවා හැම බෙහෙත් වර්ග හතරකින්ම තුනක් මේ ආයතන වලින් ගන්න පුළුවන් සමහර ලාවට දෙකක් තුනක් සමහර තැන්වල නැහැ ගරු මන්ත්‍රීතුමනි මේක තමයි ඇතිලා තියෙන තත්ත්වය ඒ නිසා අද නිදහස් සෞඛ්‍ය සේවය කියන එක සම්පූර්ණයෙන් විශාල අර්බුදයකට වීලුවකට ලක් කරලා තියෙන තත්ත්වයක් තිබෙනවා සමහර තැන්වල ගියාම ශල්‍ය වෛද්‍ය සදා අවශ්‍ය කරන ඒ උපාංග සමහර තැන්වල නැහැ. අත වශයෙන් ගත්තොත් සමහර තැන්වල ගරු මුලසන මන්තුමනි ලැබ් ටෙස්ට් එක කරන්න විදියක් නැහැ. ලැබ් ටෙස්ට් ඔක්කොම කරන්නේ පිට තැන්වල. රජේ රෝවල් වල ඒ අංශ සම්පූර්ණ වැහිලා ඉවරයි. හැම තැනකම ගියාම මුත්‍රා පරීක්ෂණයක් පවා. අද ඉස්සරහා තියෙනවා රජේ වෛද්‍ය රෝවල් වල වෛද්‍ය මේ රෝවල් වල ඉදිරියේ තියෙනවා ලැබ් එකක් පෞද්ගලික අංශේ ඒකෙන් තමයි කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා බොහොම පැහැදිලිව මේ වෛද්‍ය ප්‍රතිකාර ගන්න යන අපේ රෝගීන් ඔවුන්ට ඒක භයානක හිණයක් බවට පත් වෙලා තියෙන්නේ. මොකද හේතුව ඔවුන්ට ගිහිල්ලා අවශ්‍ය කරන නිදහස් සෞඛ්‍යයෙන් ගන්න දෙන නිදහස් ඒ බෙහෙත් ටික ගන්න පුළුවන් තත්ත්වයක් නෑ අද. ඒ විතරක් නෙමෙයි කැන්සර් හොස්පිටල් එක අද කැන්සර් බෙහෙත් එක නෑ. අද ලංකාවේ පිටරට ජීවත් වෙන අපේ ආදරණීය ලාංකිකයෝ සල්ලි එකතු කරලා ලංකාවේ කැන්සර් හොස්පිටල් එකට අවශ්‍ය කරන බඩු ගෙවනවා. දැන් සති කිහිපයකට කලින් අපි දැක්කා ලේඩ් රිජ්ජේ රෝවලට අවශ්‍ය කරන බෙහෙත් ටික එකතු කරලා දීලා තිබුණා ඇමරිකාවෙන් ඊළඟට ඕස්ට්‍රේලියාවෙ ඉන්න ශ්‍රී ලාංකිකයෝ. මේක තමයි පත්ලා තියෙන්නේ. එතකොට මේ ගන්න බදු මුදල් ටික අද මොකද කරලා තියෙන්නේ? අද බොහොම පැහැදිලිව මම කියන්න කැමති බලන්න සිද්ධ වෙමින් තිබෙන දේ. දැන් මේ සල්ලි ටික අපි මොනවද කතා කරන්නේ? සමාජ ආරක්ෂණය ගැන කතා කරනවා. සමාජ ආරක්ෂණයට අවශ්‍ය කරන වැඩකටයුතු ටික මේ අයවැයෙන් ඉදිරිපත් වෙයි කියලා අපි විශ්වාස කරනවාද? දැන් මම හිතන්නේ හරිසෙල්ල මැතිතුමා බොහොම පැහැදිලිව කිව්වා සමාජ ආරක්ෂණයට වෙන් කරලා තියෙන මුදල් ටික කොච්චර අඩු වෙලා තියෙනවද කියලා. දැන් මම කියන්න කැමති ඊට අමතරව මොකද වෙලා තියෙන්නේ? ආරක්ෂක අමාත්‍යාංශයට ගිය පාර බිලියන 326ක් වෙන් කරලා තිබුණා. රිකරන්ට් එක. ඒ කියන්නේ වර්තන පුනරාවර්තන වියදම් මොකද කරලා තියෙන්නේ මේ පාර 2023 බිලියන 360ක් පුනරාවර්තන වියදම් ආරක්ෂක අමාත්‍යාංශයට පමණක් මතක තියාගන්න. කැපිටල් බජට් එක නැත්තම් ප්‍රාග්ධන ගිණුම බිලියන 46යි තිබුණේ මේ පාර බිලියන 50ක් දාලා තියෙනවා. මොකටද මේ මෙච්චර කන්න බොන්න නැතුව අනාථ වෙලා රටක් විනාශ වෙලා තියෙද්දි සමාජ ආරක්ෂණය ආරක්ෂා කරනවා කියලා කතා කරන ආණ්ඩුව අවසානේ කරලා දෙන දේ තමයි මේ ආරක්ෂක අමාත්‍යාංශයට අතිවිශාල මුදලක් වෙන් කරලා තියෙන්නේ. ඒක විතරක් නෙමෙයි. බලන්න Ministry of Highways ගිය පාර තිබුණා බිලියන 250ක් කැපිටල් ඒ කියන්නේ ප්‍රාග්ධන වියදම මේ පාර ගියද දිනවද? බිලියන 323ක්. පාරවල් හදන්න මිනිස්සුන්ට ඌමනා තත්වයක් නැහැ දැන්. මිනිස්සුන්ගේ ජීවත් වෙන විදියක් නැතු වෙන තත්වයක් තියෙන්නේ. ඒසා මිනිසුන්ට සහන දෙන වැඩ පිළිල වෙනුවට නැවත පරණ පුරුදු අර පාරවල් වලින් ගසා කන හොරගම් කරන වැඩේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අරදෙත් සිද්ධ වෙමින් තිබෙන අපිට ඒක තමයි තියෙන කනගාටු මොකද එතුමා ඒ කාලේ මේ විපක්ෂයේ ඉඳගෙන එතුමා කතා කරා මේවා ගැන තිබිච්ච දූෂණයන් ගැන අපේ මහින්ද අමරණ මැතිවරණ ඉන්න නිසා මම කියන්න කැමතියි එතුමාගේ ඇග්‍රිකල්චර් මිනිස්ට්‍රියකට දීලා තියෙන ප්‍රමාණය යම් අඩුවක් තියෙනවා ඒක තමයි තියෙන தත්ත්වය ඔබතුමා බලන්න ඇති මම හිතන්නේ මේ විසර්ජන පළත් කෙරුම්පත ඉතාම නරක තැනකට වැටලා මේ රටේ කෘෂිකර්මය ගොඩ ගන්න එතුමා යම් මාංශයක් වෙනවා වෙහසක් වෙනවා හැබැයි ඒ අස්සේ මොකද වෙලා තියෙන්නේ එතුමාට ඒක කරන්න අවශ්‍ය කරන මුදල් ටික දීලා නැහැ එයා සුසුනේ එතකොට මේක තමයි අද ඇති වෙලා තියෙන தත්ත්වය තව එක විනාඩියක් මම කියන්නම් එතකොට මේ ක්‍රියාදාමයේත් එක්ක දැන් අපි දකිලා කරු මොළසර මන්තුමනි දැන් එක එක ආයතන විකුණන්න හදනවා අද මම කියන්න කැමතියි දැන් ශ්‍රී ලංකන් එයාලයින් එක විකුණන්න අපේ නිමල් සිල්පාල ඇමතුමා බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා මේ පාඩුව සිද්ධලා තියෙන්නේ කොහොමද මේ පාඩුව සිද්ධලා තියෙන්නේ පැහැදිලිව අරගෙන බැලුවොත් ශ්‍රී ලංකන් එයාලයින් එක පාඩුලා තියෙන්නේ මේ ප්ලේන්ස් නැත්තම් ගුවන් යානා මිලදී ගැනීම නිසා වෙන හේතුවක් ඉඳ නෙමෙයි මං කියන්නම් ඩොලර් ලක්ෂ 10ට ගන්න තිබිච්ච ගුවන් යානා අරගෙන තියෙන්නේ මාසෙට ලීසින් එකට ඩොලර් ලක්ෂ 10 12 ගානේ ඇත්ත වශයෙන් අපි ඩවුන් පේමන්ට් එකක් දාලා නැත්තම් යම් මුදලක් ඉස්සලා දීලා සල්ලි ටික ගෙවන්න ගිහිල්ලා අවුරුදු 5කින් 6කින් තමන්ගේ ගුවන් යානාවක් තමන්ට නතු කරගන්න තිබිච්ච එක පැත්තකින් දාලා අපි කරලා තියෙන්නේ මොකද්ද පෞගේ කාලවකවානුවේ දිගින් දිගටම මාසික වාරික ගෙව ගෙව ඒ ගුවන් යානය දිගටම පාවිච්චි කරලා තියෙනවා මාසික ලීසින් එක ඩොලර් ලක්ෂ 10 දැන් ගන්න දිවිච්ච ඒවා ඩොලර් ලක්ෂ 12ට දීලා තියෙනවා ඊට අමතරව මොකද උනේ 2015 ආපු ආණ්ඩුවෙන් ඊට පස්සේ මොකද උනේ මේක කැන්සල් කරන්න වැඩ පිළිලක් සකස් කළා අවසානයේ ඩොලර් මිලියන 110ක් දීලා මේ වැඩේ අවසන් කෙරුවා ඒගොල්ලන්ට කරන්න තිබුණ දේ තමයි මේක නෙගෝෂিয়েට් කරලා රීනෙගෝෂিয়েට් කරන්න තිබිච්ච එක අපි මේක කැබිනට් එකේ අපි දිගින් දිගටම කතා කරුවා අපේ මෙතන ඉන්නවා හිටියානම් අපි කබිර සිම් මැතුමා දන්නෝ අපි මහින්ද අමර මැතුමා හොඳට මතකයි අපි කිව්වා මේක කරන්න එපා කියලා හැබැයි ඒක ඇහුවේ නැහැ අද මොකද වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා න්‍යායලයින් එක පාඩු වෙන්න ප්‍රධානම හේතුව තියෙන්නේ ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිසා ඇති වුණ පාඩුව 75%කට වැඩි. ඒ නිසා මතක තියාගන්න මේක මම කියන්නම් මේ මූල්‍ය හානිය ඩොලර් බිලියන 2562ක් මේ ඒ 350 ගුවන් යානා නැනුම් කිරීම තුළ. ඒ නිසා මම කියන්න කැමතියි මෙන්න මේ නිසා ඇතිවෙච්ච පාඩුව තුළ ශ්‍රී ලංකා න්‍යායලයින් එක අද පාඩු ලබන දැනකට පත් වෙලා තියෙනවා. දැන් මොකද කරන්න දැන්? දැන් පාඩු ලබන පැය එක පැත්තකින් තියලා ලාභ ලබන තිබිච්ච ශ්‍රී ලංකන් කේටරින් එක, ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලින් එක මේවාද පෞද්ගලිකීකරණය කරලා සම්පූර්ණයෙන් පාවා දෙන්න හදන වැඩ පිළිකට යන්නේ. ඒ නිසා අපි කියන්න කැමතියි මේක විකුණන්න බලාගෙන ඉන්න ඇමතිවරුන්ට. ඒ වගේම කොමිස් ගන්න බලන් ඉන්න ඇමතිවරුන්ට අපි කියන්න කැමතියි කරුණා කරලා ඉස්සල්ලා සාකච්ඡාවකට එන්න මේ වෘත්තීය සමිතියත් එක්ක වෘත්තීය සමිතිය කැමති කියලා කතා කරලා හරියන්නේ නැහැ. එයත් එක කතා කරලා නිවැරදි තීන්දුව කරන්න කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්පය අසන් කර බොහොම ස්තුතියි.
ඉසුදී කර මන්ත්‍රීතුමා, උනට ගරු තුෂාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමා, ඔබතුමාගේ විනාඩි 7ක කාලයක් තියෙනවා. ඊට පෙර
විනාඩි කීයක්ද? විනාඩි කීයද?
විනාඩි 7ක කාලයක් තියෙනවා සමන්පිය හේරත්තුමා මූලස්නේන.
මෙසති ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි අද රාජ්‍ය ආදායම පියවා ගැනීම හා සම්බන්ධයෙන් බදු සංශෝධන බදු යෝජනා කිහිපයක් ගැන කතා කරන අවස්ථාව. දැන් අපි එකඟ වෙනවා රටක් ගෙනියන්න රටක රාජ්‍ය වියදම පියවා ගන්න බදු අවශ්‍යයි. හැබැයි බදු ගහන්නේ කොහොමද කියන කාරණේ අපි හිතන්න ඕනේ. සාමාන්‍යයෙන් කතාවක් තිබුණ ඉතිහාසයේ අර මීමස්සෙක් රොන් අරගෙන යනවා වගේ මලට නොදැනි බදු ගැනීමේ ප්‍රතිපත්තියක් ගැන අපි අහලා තිබුණා. හැබැයි අද දැන් මේ බදු ගහන්න හදන්නේ අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යන්න වගේ බදු ප්‍රතිපත්තියක තමයි මේ ඉන්නේ. මිනිස්සුන්ගේ ආදායම් කඩාවැටලා, මිනිස්සුන්ගේ ජීවන ඒ මාර්ග සියල්ලම කඩාවැටලා, මිනිස්සු පරණැල් වෙලා, මිනිස්සුට යන එන මන් නැති අවස්ථාවක මේ වගේ විශාල බදු යෝජනා ගෙනීම පිළිබඳව විශේෂයෙන් මේ අවස්ථාවේදී අපි කනගාටු වෙනවා. එතකොට රජයේ වියදම් හා සම්බන්ධයි. දැන් ආණ්ඩුවට තියෙන ලොකුම බලාපොරොත්තුව මේ IMF එක. එතකොට අපි දැක්ක මේ IMF එක හා සම්බන්ධයෙන් IMF එක අපිට දාලා තියෙන කොන්දේසි පිළිබඳව අපි දෙගින් දෙකටම පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කරනවා. කතානායකවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා මේක දිගින් දිගටම ඉල්ලා සිටියත් මේක නොලැබීම පිළිබඳව එතුමාගේ කනගාටුව ප්‍රකාශ කළා. අද හර්ෂ සිල්වා මහත්මයා මේ පිළිබඳව ඉල්ලනකොට අද ලැබෙන්න ගිහිල්ලා ඒ IMF එකේ කොන්දේසි ටික ලැබෙන්න ගිහිල්ලා ආය ආපහු නැළඹිච්ච තත්ත්වයකුත් තිබුණා. ඒකෝර අපි අහනවා කවුද මේක මේ වළක්වන්නේ? මේක මේ විධායකය විසින්ද මේක වළක්වන්නේ? මේක ව්‍යවස්ථා දායකය දැනගත යුතු නැද්ද කියන කාරණේ මේ අවස්ථාවේදී අපි විශේෂයෙන් කියනවා. අපි දැක්කා අර එක මන්ත්‍රීවරයෙක් කියනවා දැන් මේ හදිසි මැතිවරණයකට යෑමෙන් මේ ආර්ථික ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියන එක. ඉතාමත්ම සරලව මම කියන්නම් ගරු මන්ත්‍රීතුමනි, අපිට අපි IMF එකේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පිළිබඳව අපි සැලකිලිමත් වෙන්නේ $2.2 billion වගේ ස්වච්ඡ මුදලක් ගැන තමයි අපි මේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. හැබැයි අපිට විදේශ ප්‍රේෂණ විතරක් අවුරුද්දකට $7.5 billion විතර ලැබුණා. හැබැයි දැන් මේ වෙනකොට අපිට මේ අවුරුද්දේ අපිට ලැබෙන තියෙන 2.5 අපිට ලැබෙන්න තියෙනවා. මේ ලෝකේ පිළිගන්නේ නැති, රට පිළිගන්නේ නැති මේ විකෘති වෙච්ච ආණ්ඩුවට ඒ විදේශ ප්‍රේෂණ ටික ලැබෙන්නේ නැහැ. රජයේ ලෝකේ පිළිගන්න, රට පිළිගන්න මහජන විශ්වාසය දිනාගත්ත ආණ්ඩුවක් බලයටපත් වුණොත් අපිට $5 billion විදේශ ප්‍රේෂණ වලින් විතරක් ලැබෙනවා. එතකොට සංචාර කර්මාන්තේ මේ ගිනිගෙන දැවෙන රට සංසුන් වුණොත් අපේ සංචාර කර්මාන්තය දියුණු වෙලා අපිට $8 billion විතර අපිට ලැබෙනවා. එහෙම තමයි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් කරහා මේ රට ආයේ යහපත් වෙන්නේ, සංසුන් වෙන්නේ කියන කාරණේ මම කියනවා. එතකොට දැන් මේ කොහොමද දැන් මේ කෝ විනිවිදභාවයේ මේ ආණ්ඩුවේ විනිවිදභාවයේ කෝපා කමිටුව සම්පූර්ණයෙන් නැවත තමන්ගේ හෙන්චයියන් සභාපතිවරු හැටියට දාගත්තා. අපි දැක්කා ආංශික කාරක සභාවල මේ පොදු ජන පෙරමුණේ මහලේකම්වරයා අපිට සංයුතිය මෙච්චරක් කරනවානේ, අපිට පහක් ඕනේ, මේ වගේ මෙවට සටන් කරනවා අපි දකිනවා. ඉතින් එතකොට මේ වගේ විනිවිදභාවයක් මෙහෙම පිට වෙන්නේ නැත්තම් එතකොට දැන් 21 වෙනි සංශෝධනය හරහා දැන් ස්වාධීන කමිෂන් සභාපත් වෙන්න ඕනේ, ඒ වගේ නිලධාරීන්පත් වෙන්න ඕනේ. අපි දකින්නේ නැහැ දැන් එහෙම තාම මේ වගේ නිලධාරීන්පත් වෙනවා කියන එක. ඉතින් මෙහෙම විනිවිදභාවයක් නැතුව කොහොමද ලෝකයේ අපිව විශ්වාස තියන්නේ? කොහොමද මේ රටේ ජනතාව අපිව විශ්වාස කරන්න කියන කාරණේ අපි අහනවා. දැන් ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අපේ රටේ දැන් මේ පෙරේදා තිලිනි පියුමාලි කියලා කාන්තාවක් ගැන විශාල ආන්දෝලනයක් ගියා. ඇය විසින් විශාල මූල්‍ය වංචාවක් සිදු කිරීම හා සම්බන්ධයෙන් එතකොට තිලිනි පියුමාලි විශාල මූල්‍ය වංචාවක් සිද්ධ කරා. මේ රටේ ධනපතියන්ගේ මුදල් ටික අරගෙන ඒ මුදල් වලට විශාල වංචාවක් සිද්ධ කළා. ඇය දැන් නීත්‍යානුකූලව දැන් බන්ධනාගාරගත වෙලා ඉන්නවා. එතකොට අපිට ඒකම ආරංචි වුණා. මේ ලෝකයේ තුල ප්‍රබල කතා බහකට ලක් වෙනවා.
ඔබතුමා තා විනාඩි 2ක් කාලයක්
ඉන්න බෑ කරු මන්තුමා. මම පටන් අරගෙනම විනාඩි 3යි ඔබතුමා මට එක දවසකට වැඩේ කරා.
3යි 12ට පටන්
ගත්තා. ඒක මම පිළිගන්නේ. ඒ නිසා කරුණාක දැන් ලෝකයේ තුල පහුගිය කාලේ ලොකු කතාවක් තිබුණා. මේ රටේ විශාල ආර්ථික අපරාධයක් සිද්ධ වුණා කියලා. දැන් අජිත් නිවාඩ් කබ්‍රාල්, ටීබී ජයසුන්දර, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂලා වගේ අය මේ රටට විශාල ආර්ථික අපරාධයක් කළා. මේ රටේ ජනතාවට ආර්ථික අපරාධයක් කළා. සීනි බදු වංචාවෙන් විතරක් $15,900,000, පොල්තෙල්, සුදු ලෝණු, ගල් අඟුරු, බොරතෙල් මේ වගේ මෙකී නොකී සියලු වංචාවලින් අපේ රටට විශාල ආර්ථික අපරාධයක් කළා. එතකොට තිරිණි පියුමාලිලා මේ රටේ ජනතාවට මූල්‍ය වංචාවක් සිද්ධ කරනකොට මහින්ද රාජපක්ෂලා, ගෝඨාභය රාජපක්ෂලා, අජිත් නිවාඩ් කබ්‍රාල්ලා, පීබී ජයසුන්දරලා මේ රටට ආර්ථික අපරාධයක් කරනවා. මට දැන් මට හිතෙනවා එහෙම බලද්දී තිරිණි පියුමාලිලා, සක්වති රණසිංහලා හොඳයි කියන එක මේ ආර්ථික අපරාධකරුවන්ට වැඩිය. එතකොට මම අහනවා දැන් මේක වින්දිතයින් දඬුවම් ලබන රාජ්‍ය ක්‍රමයක්ද මේ තියන්නේ? දැන් මේ ආර්ථික අපරාධය කරපු මේ ආර්ථික ඔස්තාරලා ටික කෙලියේ මේරටේ ඉන්න අහිංසක දුවදරුවන්ගේ බත්පතට බිත්තර ගැඩියට කෑම තුන් වේලට එතකොට තිරණි පියුමාල්ලා මේරටේ ඒ මූල්‍ය වංචාවෙන් කලේ මේරටේ ධනපතියන්ගේ තිබිච්ච සල්ලි ටිකට මේ ආර්ථික අපරාධකරුවන් මේරටේ අපේ අහිංසක හිඟන ජනතාවට දුකී දුප්පත් අහිංසක අසරණ අපේ දරුවන්ට රෝගීන්ට ලෙඩුන්ට ජනතාවට එතකොට මේ මූල්‍ය අපරාධයක් කරපු තිරණි පියුමාල්ලාට වඩා මට හිතෙන්නේ මේ ආර්ථික අපරාධකරුවන් විශාල අපරාධයක් අපේ රටට කරා කියන එකයි මම මේ අවස්ථාවේදී කියන්නේ. එතකොට දැන් මෙතන දැන් අපි දකින ප්‍රධානම දේ දැන් වැරද්දක් කළා නම් අපරාධයක් කළා නම් ඒ අපරාධයෙන් දඬුවම් ලැබිය යුත්තේ වැරද්ද හෝ ඒ අපරාධය කරපු පුද්ගලයන් විසින්. හැබැයි දැන් මේ යකාගේ ආණ්ඩුව මේ විකෘති ආණ්ඩුව මේ බොරු ආණ්ඩුව මේ සාහසික ආණ්ඩුව දැන් මේ වෙනකොට තමන්ගේ ආර්ථික ගජ සහායකින් විසින් කරන ලද ඒ ආර්ථික අපරාධය වෙනුවෙන් දැන් අපේ රටේ අහිංසක ජනතාව වින්දිතයන් බවට පත් කරලා තියෙනවා. එතකොට අපේ රටේ ජනතාවට පාන් කියා ගන්න බෑ, ජීවත් වෙන්න බෑ, ලෙවට බේත් ටිකක් නෑ, බඩට ගන්න දෙයක් නෑ, පාසල් දරුවෙකුට දිවා ආහාර වේලට ලැබෙන රුපියල් 60යි, ඒ රුපියල් 60න් බිත්තරයක් ගන්න බෑ. ඒ සියලුම ජනතාව බරපතල ලෙස සාහසික ලෙස අපරාධයකට ලක් කරලා ඔවුන් බරපතල දඬුවමකට ලක් කරලා
ඔවුන්ට
ආපහු මහා පරිමාණයෙන් බදු පනවනවා. දැන් මේ බිඳ වැටිච්ච ආර්ථිකය ගොඩනගන්න නම් උඹලා බදු ගෙව පල්ල කියලා. එනිසයි මම කියන්නේ මේ ජරා ආණ්ඩුව මේ යකාගේ ආණ්ඩුව වින්දිතයින් අපරාධකාරයින් විසින් කරන ලද මේ සාහසික අපරාධයට දැන් වින්දිතයින්ට දඬුවම් පමුණුවමින් සිටිනවා, දඬුවම් පමුණුවන්න පිමුරුපත් සකස් කරමින් සිටිනවා. ඒ අපරාධකරුවන් කරනු ලැබූ අපරාධය වෙනුවෙන් වන්දි ගෙවන්න කියලා. ඒ පිළිබඳව කියමින් බොහොම සුති නවතුනවා.